You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ලංකාවේ මේ ගෙවිලගේ සතියේ කොහොමද දේශපාලනික වාතාවරණය? අපි සුපුරුදු ලෙසින් එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු. සඳුදා දවසට සුවිශේෂී වුණු සතියේ ශ්‍රී ලාංකීය පුවත්වීම සුමෙන්. ශ්‍රී ලංකාවේ සිට දැන් සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලක්ෂි.
පසුගිය කාල වකවානුවේදී මේ මුස්ලිම් අමාත්‍යවරුන් තමන්ගේ තනතුරු වලින් එල්ලා අස්වීම සම්බන්ධව විශාල කතාබහක් නිර්මාණය වුණා සමාජයේදී. විශේෂයෙන්ම චෝදනාවට ලක්ුණු අමාත්‍ය බදුඉදින් මහතාට ඉවත් වන්නට කියලා ඇරඹුණේ මූලික බලපෑමත් එක්ක ඊට පස්සේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව සියලුම මුස්ලිම් මැති ඇමතිවරුන් තනතුරු වලින් ඉල්ලා සුනාට පස්සේ සමාජයේ වෙනමම කතාවක් නිර්මාණය වෙන්නට පටන් ගත්තා. එක්කෙනෙකුට දෙන්නෙකුට එල්ල වුණු චෝදනාවලට සියලු දෙනාම ඉල්ලා අස්වීම අසාධාරණයි කියලා. ඊට පස්සේ අපි සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා බහ කළා. මල්වතු අස්කිරි මහනායක ස්වාමින් වහන්සේලා විසිනුත් යම්කිසි ඉල්ලීමක් ඉදිරිපත් වුණා. මේ අමාත්‍යවරුන්ට නැවත වතාවක් තමන්ගේ තනතුරු වල වැඩබාර අරගෙන සුපුරුදු ලෙසින් කටයුතු කරන්න කියලා. දැන් මේ සම්බන්ධව යම් යම් කතිකාවත නිර්මාණය වෙමින් පැවතුනේ. එහි අග්‍රඵලයක් සම්බන්ධව වන තොරතුරක් අපිට වාර්තා වෙනවා මේ සතිය ආරම්භයේදීම. ඒ සඳහා වන මූලික සූදානමක් අද දවසේදී සිද්ධ වන්නට යනවා කියලත් වන තොරතුරත් සමගින්. මනෝජ්, අපි වැඩිදුර විස්තරය සම්බන්ධව දැනගන්නට කැමති මුලින්ම අද දවසේ සාකච්ඡාවේ.
පොදිලක්ෂේ, දැන් පසුගිය ඉරිදා දිනයේ ජනාධිපතිතුමා හදිසිය කැබිනට් රැස්වීමක් හැඳෙව්වා ඔහු ලන්ඩන් බලාපිටත් වෙන්න කලින්. ඊට පස්සේ මුස්ලිම් අමාත්‍යවරුන් හමු වුණා. ඒ කියන්නේ උන් හිටපු අමාත්‍යවරුන් වර්තමානයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන. එහිදිත් ජනාධිපතිතුමා මේ දුරවලින් ඉල්ලාසු මන්ත්‍රීවරුන්ට ආය අමාත්‍ය දුර බාර ගන්න කියලා ඉල්ලීමක් කරා කියලා අමීර් අලි මන්ත්‍රීතුමා සඳහන් කළා. ඒ අනුව ඔවුන් හමු වෙලා රැස් වෙලා ඒ පිළිබඳව තීන්දුවක් ගන්න සූදානම් කියලා සඳහන් කළා. ඒ අනුව පසුගිය සතියේ රැස්වුණු මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණයක් අරගෙන තිබුණා නැවත අමාත්‍ය දුරවල දිවුරුම් දෙන්න. විශේෂයෙන් ඔවුන් නිල් අසුනේ මාසයක කාලයක් රජයට කල් ලබා දෙමින් රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන්ට එරෙහිව යම් ආකාරයකින් චෝදනාවක් තියෙනවා නම් මේවා විභාග කරලා ඔවුන් වැරදිකරුද නිවැරදිකරුද කියලා ඔප්පු කරලා ඒ පිළිබඳ වර්තාවක් ලබා දෙන්න. ඊට පස්සේ තමන් පසුව තීරණයක් ගන්නවා කියලා දැන් මාසයක කාලය ගත වුණා. නමුත් රිෂාඩ් බදුදීන් ඇතුළු මුස්ලිම් හිටපු අමාත්‍යවරුන්ට අදාළව චෝදනා ගොනු කරන්න ඔප්පු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔබ දන්නවා මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් ඔවුන් හිටපු අමාත්‍ය දොරවලම දිවුරුම් දුන්න. ඒකට හේතු වුණේ ඔවුන් දිවුරුම් දෙන්න කලින් රැස් වෙච්ච මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කරේ තම තමන් නියෝජනය කරන පක්ෂවල ඉල්ලීම මත සහ පක්ෂවල කැමැත්ත මත යලි අමාත්‍ය දුර බාර ගන්නවා කියලා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරුන් දෙදෙනා ආයි දිවුරුම් දුන්නා. නමුත් එතන සාකච්ඡා වුණා එක්සත් ජාතික පක්ෂයේ නායකයාත් දැනුවත් කිරීමකින් තොරව තමයි මේ තනතුරු ලබාගත්තේ කියලා. එතනත් යම් ආකාරයේ මතගැටුමක් නිර්මාණය වෙනවා දැක්ක. දැන් කෙසේ වෙතත් ඊට පසු තත්ත්වය තමයි මේ. ඒ අනුව සෙසු පක්ෂ මුස්ලිම් කොංග්‍රසය, ඒත් එක්කම සමස්ත ලංකා කොංග්‍රසය, රිෂාඩ් බදුවේ අමාත්‍යවරයා නියෝජනය කරන මේ සියලු දෙනා එකතු වෙලා නැවත අමාත්‍යවරුන්ට දිවුරුම් දෙනවා කියන තීරණයට ඇවිත් තියෙනවා. ඒ අනුව අද දවසේ බොහෝ විට පසුගිය සතියේ කරන්න බැරිුනේ ජනාධිපතිවරයා ලංකාවේ නොහිටපු නිසා එතුමා ලන්ඩන් සංචාරයක නිරතලා හිටිය. දැන් මේ සංචාරය නිම කරලා ශ්‍රී ලංකාවට ඇවිත් තිබෙනවා. ඒ අනුව සියලු දෙනා ආයමත් තමන් හිටපු අමාත්‍ය දුරවලම දිවුරුම් දෙයි කියලා විශ්වාස කරනවා. සියලු ඉල්ලාසුණු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනවා කියන තීරණයයි ෆෞසි හිටපු ඇමතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වුණු මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කරේ. ඒ අනුව සියලු දෙනා අද දිනේ දිවුරුම් දෙනවා කියලා බොහෝ දුරට වාර්තා වෙනවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ ගැන අදහස් දක්වන්න පටන් ගත්ත මේ දිවුරුම් දෙනවා කියපු කතාවත් එක්ක විශේෂයෙන් ඒෂා විද්‍යානගේ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සඳහන් කළේ තවදුරටත් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිතා බලන්න ඕන. ඔහු සම්බන්ධයෙන් චෝදනා ගොනු වෙලා තිබෙනවා. ඒවට සාධාරණ කාලයක් ලබා දීලා ඒව ඔප්පු කරනකම් ඔහු මේ අමාත්‍ය දුරේ යළි දිවුරුම් නොදිය යුතුයි වැනි අදහසක් පසුපෙළ මන්ත්‍රීවරුන් දරනවා. ඒත් එක්කම අතුරලේ රතන ස්වාමීන් වහන්සේ නැවත සඳහන් කළා විශාද බදුදින අමාත්‍යවරයා නැවත අමාත්‍යවරයේ දියුරුම් දුන්නටින් පසුගිය වතාවේ ඔහු ඉවත් වෙන්න කලින් විශ්වාස බැංකු යෝජනාව කරගෙන ආව පාර්ලිමේන්තුවට නැවතත් බදුදින නැමැතිවරයා අමාත්‍යවරයේ දියුරුම් දුන්නොත් මේ විශ්වාස බැංකුවේ නැවත ගේන්න කටයුතු කරනවා කියලා රතන හඳුරුවත් සඳහන් කරලා තිබුණා. මේ සියල්ල මැද බොහෝ දුරට අද දිනේ Taman හිටපු අමාත්‍ය දුරවලම ඉවත් වුණු මුස්ලිම් නැමැතිවරු දියුරුම් දෙවි කියන විශ්වාසයක් තියෙනවා.
ඔව්, ඔබත් සඳහන් කරපු ආකාරයට මේ මනෝජ් අතුරලිය රතන ස්වාමින් වහන්සේ විසින් යම් කිසිව සඳහන් කිරීමක් කළා. රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාට නැවත වතාවක් අමාත්‍ය දුරේ දුන්නොතින් විශ්වාස භංගය නැවතත් ගෙනේන වගට
ආපහු රිෂාඩ් බදුරුදීන්ලා ඇමතිකම් දෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට නීති අනුකූලව කළ හැකි දේ තමයි යලිත් විශ්වාස භංගය ඉදිරියට ගේන එක. කොහොමද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ මේ වගේ අන්තවාදී ත්‍රස්තවාදයක් ඉදිරියේ කටයුතු කරන්න කියන එක රටට හෙළිවේ. කොහොමනත් මේගොල්ලගේ හැමෝගෙම ඇමතිකම් තව බොහොම කෙටි කාලයයි මහජන මතයේ ඉදිරියේ මිසියල්ලම පරාජය කරන්න ජනතාව සූදානමින් සිටිනවා.
ඔව්, හාමුදුරුවෝ මොනවා කිව්වත් පක්ෂයේ තීරණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ කියලා රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා සඳහන් කිරීමක් කළා තිබුණා.
ඒ වෙලාවදී අපි සියලුම මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා සුණා. ඒ වගේම බාර ගන්නවා නම් අපි ඔක්කොම එකට තමයි බාර ගන්නේ. ස්වාමියන්සට බයට නම් අපි ඉල්ලා සුණේ. අපි ඉල්ලා සුණේ රටගෙන අපිට තියෙන ආදරය නිසා. අපි කවදාවත් ආයුධ සන්නත වැඩවලට සම්බන්ධ වෙලා නැහැ. මේ කාලකන්ණි මේ සාරාන්ලා අවිල්ල කරපු ත්‍රස්තවාදී කටයුතු වලට මුළු ලංකාව ජීවිතේ මුස්ලිම් සමාජයේ සම්බන්ධ නැහැ. අපි අමාත්‍ය දුරේ ගන්නවද නැද්ද කියලා තීන්දුව ගන්න අපේ පක්ෂයේ. එක එකනට ඕන විදිහට අපිට නටන්න බෑ.
තවත් විශේෂිත ප්‍රවෘත්තියක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ තමයි මේ මුස්ලිම් කටයුතු සම්බන්ධ වන හිටපු මැති ඇමතිවරු පිරිස රැස් වුණා එක්තරා ස්ථානයකදී රැස් වෙලා සාකච්ඡාවට ලක් කරලා තිබුණා. පසුගිය කාලවකවානුවේදී විශාල ආන්දෝලනයකට තුඩුදුණු මේ මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධව අපි දන්නවා පාස්කිරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මේ මුස්ලිම් පාර්ශ්ව විසින් අනුගමනය කරන යම් යම් නීති පද්ධතීන් පිළිබඳව විවාහ නීතිය පිළිබඳව බාලවයස්කාර විවාහ පිළිබඳව මේ වගේ සාමාන්‍ය නීතියට පටහැනිව ක්‍රියාත්මක වන තත්ත්ව පිළිබඳව සමාජයේ විශේෂිත කතාබහක් ඇති වුණා. අපිට දැනගන්නට ලැබෙනවා මේ මුස්ලිම් අමාත්‍යවරු පිරිස රැස් වෙලා මේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට අවශ්‍ය යෝජනා කිහිපයක් අරගෙන එනට සූදානමක් තියෙනවා කියලා. මොනවද මනෝජ් මේ යෝජනා? මේ යටතේ ප්‍රමුඛව අවධානයට ලක් වෙලා තියෙන කොයි වගේ කාරණා පිළිබඳවද?
පසුගිය දිනවල සමාජයේ කතාවක් ඇති වුණා ශ්‍රී ලංකාව එක රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. දැනට පොදු නීතිය හැරුණාට පස්සේ මුස්ලිම් නීතිය, උඩරට නීතිය, දේශවලාමේ නීතිය මේ ආදී වශයෙන් රට ඇතුළේ නීති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔය මුස්ලිම් කාන්තාවන් විවාහ පත්වීමත් එක්ක යම් සමාජයේ කතිකාවක් ඇති වුණා. නිසි වයස පිරුණාට පස්සේද මේ කාන්තාව විවාහ වෙන්නේ? මේ සඳහා ඒ කාන්තාවන්ගේ මනසට මේ ස්ත්‍රීන්ගේ කැමැත්ත ලබා ගන්නවද? මේ ආදී වශයෙන් සංවාදයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ සංවාදයේ මතින් දැන් අද දවසේ බොහෝ විට අධිකරණ ඇමතිතුමියට මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ සංශෝධන ඇතුළත් යෝජනාවලියක් මුස්ලිම් මන්ත්‍රීවරුන් බහර දෙන්න සූදානමක් තියෙනවා කියලා සඳහන් වෙනවා. හැබැයි දැන් මේක කඩිමුඩි ආපු වැඩක් නෙමෙයි. මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට කලිනුත් මේ පිළිබඳව මුස්ලිම් මැතිඇමතිවරුන් සාකච්ඡා කරලා තිබුණා, යම් සංවාදයක් තිබුණා කියලා අපි දුටුවා. මුජිබ රහමන් මන්ත්‍රීවරයා යම් ස්ථානයකදී මාධ්‍යයට අදහස් පළ කරනවා. කොහොමනත් මේ සිදුවීම් දාමයෙන් පස්සේ අද තමයි මේ යෝජනාවලිය බහර දෙන්න සූදානම් ඉන්නේ. ඒහි සඳහන් වෙනවා විවාහ වීම සඳහා කාන්තා සහ පිරිමි වයස අවුරුදු 18 දක්වා වැඩි කළ යුතුයි කියලා. අපි දැක්ක පහුගිය දිනවල කතා වුණා මල්වර වෙලා තියෙනවා නම් අවුරුදු 12ට වැඩි ශ්‍රියක් වුවත් විවාහ කර දීමේ හැකියාවක් මේ යටතේ තිබුණාය කියලා කතා වුණා. දැන් ඒ වයස් සීමාව කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අවුරුදු 18ක් දක්වා වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. කාන්තාවන්ගේ අත්සන අනිවාර්ය කරලා තියෙනවා. ඒකට හේතුව මීට පෙර එහෙම මේ කාන්තාවගෙන් ස්ත්‍රියගෙන් කැමැත්ත විමසීමකුත් සිදු නොකළාය කියලා සංවාදයක් ඇති වුණා අපි දුටුවා. ඒ අනුව දැන් කාන්තාවන්ගේ අත්සන මේ විවාහයේදී අනිවාර්ය කරන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ක්වාසි අධිකරණ සඳහා කාන්තා නියෝජනයක් ඇතුළත් කිරීම කියලා අලුත් යෝජනාවක් ඇතුළත් කරලා තියෙනවා. මේ ආදී කරුණු 11ක් සහිත යෝජනාවලියක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය තලතාතු කෝරළ අමාත්‍යවරයාට අද දවසේ බාර දෙන්න සූදානමක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ යෝජනා සහිත 50 හිටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ඊට පස්සේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවට යොමු කරලා සම්මත කර ගැනීමේ සූදානම්කුත් තියෙනවායි කියලා තමයි වාර්තා වෙන්නේ දිල්රුක්ෂි.
ඔව්, ඒ සම්බන්ධයෙන් පැවතුනේ පූර්ව සාකච්ඡාව පිළිබඳව ඉඟියක් පළ කරනු ලැබුවා. අද දවසේ සිද්ධ වන්නට යන මේ ක්‍රියාවලියට පෙර ආතුව මුජිබ් රහමාන් අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙන්න මේ ප්‍රකාශයත් එක්ක
මුස්ලිම් විවාහ දික්කසාද නීතිය වල තියෙන යම් යම් කරුණු සංශෝධනය විය යුතුයි කියන අදහස මේ පාස්කු බෝම්බයට කලින් ඉඳන් මුස්ලිම් සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණාවක්. නමුත් හොඟාක් අය මේ පාස්කු බෝම්බයෙන් පස්සේ තමයි මුස්ලිම් දික්කසාද නීතිය පිළිබඳව කතා කරන්නේ. විශේෂයෙන්ම ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය හරහා කැබිනට්ටුවටත් මුස්ලිම් මන්ත්‍රීවරු සියලු දෙනාගේ ආගමික නායකයන්ගේ බුද්ධිමතුන්ගේ ඒ සියලු දෙනාගේ එකඟත්වය උඩ ඉදිරියේදී පාර්ලිමේන්තුවට මේක ගෙන එන්න නියමිතයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවිය යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න සම්බන්ධව මේ වෙනකොටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ යම් යම් කාරණා හෙළිදරව් වෙමින් පවතිනවා. මේට වගකිවිය යුතු පාර්ශ්ව පිළිබඳව මේ සොයාගෙන යන ගමනේදී පසුගිය කාලවකවානුවේදී විවිධ ප්‍රශ්න කිරීම් වලට ලක්ුණු දැනට අනිවාර්ය නිවාඩු යවල සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියන දෙදෙනා ප්‍රබල චරිත දෙකක් බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ දැන් ඔබ දන්නවා ඔවුන් දෙදෙනා රහස් පොලිසිය විසින් යම් කරුණ අනාවරණය කර ගැනීමකින් අනතුරුව ඊට පස්සේ ඔවුන්ව අත්අඩංගුවට පත් වුණා. දැන් ඔවුන් දෙදෙනාට ඇප ලබා දීම සිදු වෙලා තියෙනවා. මේක යම් කිසි වූ ගැටලුකාරී වාතාවරණයක් මවන තත්ත්වයක් බවට පත් වෙමින් තියෙනවා. මේ ඇප ලබා දීම ගොනු වෙලා තිබුණු කාරණා පිළිබඳව සලකා බැලීමේදී යම් යම් විවේචන සහ මතවාදත් තියෙනවා. සමස්තයක් වශයෙන් මේ සම්බන්ධව වන සම්පූර්ණ සිදුවීම් දාමය සහ අදහස් මතවාද පිළිබඳවත් අපි මීළඟට කතා බහ කරමු. මනෝජ්, මොනවද ඒ සම්බන්ධයෙන් ගොනු වෙලා තියෙන වාතාවරණය මේ වෙනකොට?
දැන් පාස්පිරිදා බෝම ප්‍රහාරයේ වළක්ව ගන්න හරි ඒ ප්‍රහාරයේ බලපෑම අඩු කරන්න හරි ක්‍රියාකරේ නෑ කියලා තමයි සැකපිට අත්අඩංගුවට අරන් රිමාන්ඩ් භාරයට පත් කරලා හිටියේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවල තියෙන පොලිස්පති පූජිත් ජයසුන්දර. කොමනත් ඔවුන් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත්වරිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අප මත නිදහස් කරා රුපියල් 105 බැගින් වටින අපකරුවන් දෙදෙනෙක් බැගින් ශරීර අප මත තමයි මේ දෙදෙනා නිදහස් කළේ. සැකකරුවන්ට එරෙහිව මිනිමැරුම් චෝදනා යටතේ නඩු පවරන්න ප්‍රමාණවත් කරුණු නෑ කියලා මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. ඒත් එක්කම ඒ අයට එරෙහිව ඉදිරිපත් කරලා තියෙන අනෙක් චෝදනාත් පවත්වාගෙන යන්න අසීරුතාවයක් තියෙනවා කියලා මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. ඉගෙන අපනිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කරලා තිබුණා දැන් විමර්ශකයන්ගේ මනදොල සපුරාලන්න අධිකරණ ක්‍රියා කරන්න ඕනේ නෑ. ඉහළ අධිකරණවල තීන්දු වලත් සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ සිද්ධියට අදාළව ප්‍රකාශයක්වත් ලබා ගන්නේ නැතුව සැකකරුවන්ට එරෙහිව චෝදනා නැගීමත් එක්ක මේ සිද්ධිය සම්බන්ධයෙන් හරි විමර්ශනයක් සිදු වෙලා නැති බව පෙන්නනවා කියලා මම සතුටින් සඳහන් කළා. විශේෂයෙන් අප නියෝග කරලා අප ලබලා රෝහලින් පිටව ගියාට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දෙන්න කියලා මහේස්ත්‍රාත්වරිය මේ සැකකරුවන් දෙදෙනාට නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය තවදුරටත් සඳහන් කළේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පිහිටවපු කොමිෂන් සභාවලදී අනාවරණය වෙච්ච සමහර සාක්ෂි අධිකරණ කටයුතු වලට යොදා ගන්න පුළුවන්. නමුත් මේ ප්‍රහාරය ගැන සොයා බලන්න පත් කරපු ජනාධිපති පරීක්ෂණ මණ්ඩලය ඒ වගේ විශේෂ පනතක් යටතේ ස්ථාපිත කරපු පරීක්ෂණ මණ්ඩලයක් නෙවෙයි. ඒ හින්දා මේ පරීක්ෂණ මණ්ඩලය හමු වෙ ඉදිරිපත් වෙච්ච කරුණු මේ නඩුවට අදාළ කරගන්න අපාසුයි කියලා මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මේ අප ලබා දෙමින් සඳහන් කළා. ඒත් එක්කම සැකකරුවන්ගෙන් කිසිම ප්‍රකාශයක් සටහන් කරගත්තේ නැති නිසා ඔවුන් මිනිමැරුම් වගේ බරපතල චෝදනා එල්ල කරන ලබන අවස්ථාවක ඒ ගැන සැකකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීම වැදගත් කියලා මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. ඒත් එක්කම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා මේ ප්‍රහාරය ගැන සැකකරුවන් දැනුවත් කරලා තියෙන්නේ ඉතා වැදගත් බුද්ධි තොරතුරක් ලබා දෙන විදිහට නෙවෙයි. එවැනි අවිනිශ්චිත තොරතුරක් මුලින්ම ලැබුණට පස්සේ ඒක සමාජයට මුදාහැරියානම් ඒ වගේ කාලයක් තුළ පැවතිච්ච වාතාවරණය අනුව යම් ගැටුම්කාරී තත්වයකට උද්ගත වෙන්න තිබුණා කියලා මෙවැනි කරුණු පහදා දීම් රසක් එක්ක තමයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවපු පොලිස්පති පූජිත් ජයසුන්දරට අප ලබා දුන්නේ. අප ලබා දීමෙන් පසු ඔවුන් රෝහල් වලින් නික්මිලා යන ආකාරයක් අපි දුටුවා. කොමුණක් මේ මහේස්ත්‍රාත් නියෝගයට එරෙහිව නීතිපතිවරයා යම් අභියාචනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ අනුව ඉදිරියේදී මේ අප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා මේ මහේස්ත්‍රාත් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරાવી.
දැන් පසුගිය කාලයේ වකවානුවේදී තවත් තිබුණු විශාල කතාබහක් තමයි මේ ආරක්ෂක මණ්ඩලය රැස් නොවීම හා සම්බන්ධ වන කාරණාව. දැන් මේ සම්බන්ධ වන තොරතුරු ඔබ දන්නවා. අගමැතිවරයාගේ සහභාගී නොවීම, එතකොට යම් යම් විශේෂිත පුද්ගලයන් එයට සහභාගී නොවීම වගේ කාරණා පිළිබඳව සමාජය තුළත් විශාල කතාබහක් ඇතිවෙමින් යන අතරතුරේදී අපිට දැනගන්නට ලැබෙනවා අලුත් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා කියලා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක උපදේශක මණ්ඩලයක් පත් කරලීම. මේ පත් කරලා තියෙන්නේ කොයි වගේ අරමුණක් පෙරදරි කරගෙනද? එතකොට මේක අර ආරක්ෂක කමිටුව වගේම කමිටුවක්ද, නැත්නම් ආරක්ෂක කමිටුවේ ඈඳතු මණ්ඩලයක්ද මේක? එතකොට කවුද මේකට සම්බන්ධ වෙලා සිටින පුද්ගලයන්? මේ වගේ ප්‍රශ්න තමයි අපි කොයි කාටත් නැගෙන ප්‍රශ්න. මොනවද ඔබ සතුව තියෙන කාරණා මේ සම්බන්ධයෙන් මනෝජ්?
මේක විශේෂයෙන් පත් කරපු කමිටුවක්. විශේෂයෙන්ම මේ උපදේශක මණ්ඩලය තමන්ගේ අදහස් යෝජනා ස්වාධීන ඉදිරිපත් කළා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලට යම් ශක්තියක් එක්කිරීම සඳහා තමයි මේ ජාතික ආරක්ෂා පිළිබඳ උපදේශන මණ්ඩලය පත් කරලා තියෙන්නේ. මේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ ආචාර්ය සරත් අමරුගම මහත්මයා. ඊට අමතරව ජනාධිපති නීතිඥ වරුංගන, කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජෙල් හැව්, නීතිඥ ජවාඩ් යූසුෆ්, ආචාර්ය රාම් මාණික්කවලිංගම්, ඒත් එක්කම ආචාර්ය සුරේෂ් ආගමන් කියන අය තමයි පත් කරලා තියෙන්නේ. ඒ අනුව ඔවුන්ගේ කාර්යභාරය වෙලා තියෙන්නේ තමන්ගේ අදහස යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න යන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මේක ආරක්ෂක කවුන්සිලයට අමතරව ජනාධිපතිවරයා විසින් පත් කරපු උපදේශක මණ්ඩලයක්. පසුගිය සතියේ ජනාධිපතිතුමා තමන්ගේ පුත්‍රයාගේ උපාධි ප්‍රධානෝත්සවයට ලන්ඩන් බලාපොරොත්තුව ගියා. මේ සංචාරයේ පිටත් වෙන්න කලින් තමයි ජාතික ආරක්ෂක උපදේශ මණ්ඩලය ජනාධිපතිතුමා පත් කරේ. ඒ මොහොතේම වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාවත් පත් කරලා යන්න ජනාධිපතිතුමා කටයුතු කරනවා අපි දැක්කා.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධවයි. දැන් සති කිහිපයක් තිස්සේ ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධ වන ඈඳුතු තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. යම් යම් පක්ෂ සන්ධානගත වීම සම්බන්ධව, ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව නොයෙකුත් මත මතාන්තර ගොඩනැගෙන කාල සීමාවක් මේක. මේ සතිය වෙනකොට මේ ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධව වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවාද? අපි මීළඟට ඒ පිළිබඳව අවධානය යොමු කරමු. ප්‍රධාන පක්ෂ ආශ්‍රිතව මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ මනෝජ්?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ගොඩනැගෙන සන්ධානය පිළිබඳව අවසන් එකඟතාවක් නැති බව තවදුරටත් වාර්තා වෙනවා. මේ සන්ධානය ගොඩනගනවා නම් මේකේ නම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ විදිහට හඳුන්වන්න ඕන කියලා යම් ආකාරයකින් මේ පිළිබඳව සාකච්ඡා කරන කණ්ඩායම තීරණයකට ඇවිල්ලා කියලා වාර්තා වුණා. වගේම මේදී පාවිච්චි කරන ලාංඡනය සම්බන්ධයෙන්, ලකුණ සම්බන්ධයෙන් තාම එකඟතාවක් නැහැ කියලා වාර්තා වෙනවා. කොමුණත් මේ දේශපාලන ව්‍යුහය, මේ කණ්ඩායම් දෙක එකාසු වීමේදී ඇතිවන දේශපාලන ව්‍යුහය ගැන යෝජනාවලියක් දෙපාර්ශ්වය අතර හුවමාරු වෙලා තියෙනවා. මේ යෝජනාවලිය අධ්‍යයනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් නිමල් සිරිපාල ද සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත් කරලා තියෙනවා කියලා වාර්තා වුණා. ඒ කමිටුව මේ දවස්වල රැස් වෙලා මේ පිළිබඳව යම් සාකච්ඡාවක නිරත වෙන අතරේ පසුගිය සතියේ පැවැත්වෙච්ච මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මහින්ද අමරවීර ඇමතිතුමා සඳහන් කරනවා, මේ සන්ධානයේ ගොඩනගන සාකච්ඡා ඉස්සරහා සති දෙක ඇතුළත අවසන් කරන්න යම් විදිහකට සැලසුමක් තියෙනවා. ඒ සාකච්ඡා අසාර්ථක වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් සන්ධානයක් ගොඩනගලා පක්ෂ කීපයක් එක්ක කතා කරලා වෙනම සන්ධානයක් යටතේ ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඒ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළා. ඔය ඇතුලේ එන්නේ සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයේ ඉක්මනට පවත්වන්න ඕනේ කියන සාකච්ඡාව ලබන අවුරුද්ද ජනවාරි 8 වෙනිදා වෙනකොට අපේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරලා තියෙනවා. මොකද 2015 දී අවුරුදු 5ක දුර කාලයක් ජනාධිපතිවරයාට ලබා දුන්නා කියන මතයත් එක්ක කොහොමුණත් 19 වෙනි සංශෝධනයේට කතානායකවරයා අත්සන් කරපු දවස 2015 මැයි 15 වෙනිදා හින්දා ඉදින ඉඳලා කතානායකවරයා 19 වෙනි සංශෝධනයේට අත්සන් කරපු දවසේ ඉඳලා වසර 5ක් ජනාධිපති දුර කාලය වෙන්න ඕනේ. ඒ අනුව 2020 මැයි 15 වෙනකන් වර්තමාන ජනාධිපතිවරයාට ඉන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් අදහසක් ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ සූදානමකුත් තියෙනවා කියලා වාර්තා වෙනවා. මේක තමයි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් තියෙන උත්සාහය සහ සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් වන කතාබහ දිරුක්ෂි.
ඔව් ඒත් එක්කම මේ පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ සම්බන්ධවත් කතා බහක් ඇති වෙමින් යනවා නේද? කවුද හරියටම නායකයා මෙහි ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන කියන කාරණාව. මහින්ද රාජපක්ෂ මහතාගේ නම පිළිබඳවත් යම් යම් කසුකුසු අපිට වාර්තා වෙනවා. මොකද්ද මේ සම්බන්ධව ගොඩනැගෙමින් තියෙන වාතාවරණය මේ වෙනකොට?
ඔව් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ මහින්ද රාජපක්ෂ මහත්මයා ලබා ගත යුතුයි කියලා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දිගින් දිගටම සඳහන් කළත් නිල වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා මේ නායකත්වය ලබා ගත්තේ නැහැ. ඔහු දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් සහ පක්ෂයේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා හිටපු ජනාධිපතිවරයා වශයෙන්. ඉතින් කොහොම වුණත් දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් එමෙතම ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියලා නිල වශයෙන් ප්‍රකාශ නොකළේ ලබන මාසේ 11 වෙනිදා පොදුජන පෙරමුණේ මහා සම්මේලනයේදී සමුළුවේදී මේ නම ඉදිරිපත් කරන්න ඕන කියන අදහස ඇතිව දැන් ඊයේ දවසේ මාධ්‍ය වේදීන් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය පිළිබඳව විමසුම් පස්සේ ඔහුගේ 11 වෙනිදා වෙනකන් ඉන්න ඉදිරියට මේ නම කවුද ජනාධිපති අපේක්ෂක කවුද කියලා අපි ඉදිරිපත් කරනවා කියලා බොහෝ දුරට වාර්තා වෙනවා. මේ සමුළුව පැවැත්වෙන දවසේදීම මහින්ද රාජපක්ෂ මහත්මයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්න කියලා ආරාධනා කරලා ඒ නායකත්වය බාර ගැනීමත් එදාට සිද්ධ වෙයි කියලා අපි බලමු. මෙතෙක් කල් අවසන් එකඟතාවයකට ඇවිත් නැතිව මහින්ද රාජපක්ෂ මහත්මයා බාර නොගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහත්මයා බාර ගනීද කියලා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ දුරට 11 වෙනිදා සම්මුලුව පැවැත්වෙන දවසේදී මේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහත්මයා බාර ගනීද කියලා.
ඔව් දැන් හොඳයි. දැන් ඒත් එක්කම ඔය ඉදිරි මැතිවරණය හා සම්බන්ධව සිද්ධ වෙන කතාබහේදී මනෝජ් මා දැක්කා පසුගිය කාලවකවානුවේදී මැතිවරණ කොමසාරිස්වරයා යම් යම් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටියා. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කිසිදු වරදක් නැහැ කියලා. නමුත් මේක මේ යම් කිසි දෝෂ දර්ශනයට ලක් වුණා. මේක මේ ජනාධිපතිවරණයත් කල් තබා දැමීමේ යම් කිසි වූ කූට උපක්‍රමයක් වෙන්න ඇති කියලා. ඊයේ පෙරේදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා මේ පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට කලින් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව යම් කිසි අවස්ථාවකදී කරුණු සඳහන් කරමින් සිටියා මෙන්න මේ ආකාරයට.
පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් තබන්න ඕනේ කියලා මැතිවරණ කොමිෂන් සභාව දැනට අවුරුදු දෙකකට විතර කලින් ඉඳන් ප්‍රකාශ කරමින් ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒක නිසා මේ අවස්ථාවේ පළාත් සභා ඡන්ද විමසීම කලින් ගන්න මාන්ත්‍රය වෙන ජනාධිපතිවරණය අඩාල කිරීම සඳහා කරන කතන්දරයක් කියලා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. පළාත් සභා ඡන්ද විමසීම කලින් තැබීමෙන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීම. අපේ බලාපොරොත්තුව මේ ඡන්ද දෙකම දෙසැම්බර් මාසේ 7 වෙනිදාට කලින් තියන්න පුළුවන් වේවි කියලා. හැබැයි මේ පළාත් සභා ඡන්ද විසීම ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීමෙන් පස්සේ තියන්න සිද්ධ වුණොත් ඒක යම් ආකාරයක අවුලක් වෙන්නට පුළුවන්. එහෙනම් බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසේ මැද භාගයේ වීමට පෙර මේ පළාත් සභා ඡන්ද විසීම තමයි අවසන් කරන්නට ඕනේ ජනාධිපතිවරණය තබන්නට පෙර ඒකවන්න නම්.
ඔව් දැන් ඔය විවිධ පක්ෂ සන්ධානගත වෙමින් තියෙන කාලවකවානුවක් නේ මේක. දැන් ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා තීරුව මට්ටමින් පැවැත්වෙන කාලවකවානුවක්. කවුද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කියන කාරණාව පිළිබඳව විශාල උද්‍යෝගයක් තියෙන ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ පුරාම. දැන් ගලකොඩ ඇති ඥානසාර ස්වාමින් වහන්සේ ජනාධිපති පොදුසමාව ලැබිලා එළියට ආවට පස්සේ උන්වහන්සේ සිදු කරන ප්‍රකාශ පිළිබඳව බොහෝ දිනාගේ අවධානය යොමු වෙමින් තියෙන කාලවකවානුවක් මේක. දැන් පසුගිය සතියේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සීනේ බෞද්ධ උදානය කියන වැඩසටහනකට සම්බන්ධ වෙමින් උන්වහන්සේ දැඩි ලෙසින් ඉතාමත්ම තීව්‍ර ප්‍රකාශ කර හිටියා කොයි වගේ රාජ්‍ය නායකයෙක්ද ශ්‍රී ලංකාවට මේ වෙනකොට අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා. ඒ සඳහා තමයි සංගරත්නයේ සහයෝගය ලැබිය යුත්තේ කියලා උන්වහන්සේ සඳහන් කිරීමක් කළා මෙන්න මේ ආකාරයට.
අපේ රටේ නායකයෝ විරසක වෙලා පක්ෂවලට බෙදිලා එකට එක ඇනකොටා ගනිමින් එක එක නායකයන්ගේ රෙදි ගලවමින් වේදිකාවල සිංහලයම සිංහලය හැටියට ලෝකෙ ඉස්සරහා ඕම් බලා ගනිල්ල කියලා තමන්ගේ හෙළුව පෙන්නමින් ඉන්න යුගයක් නේද මේ? අද වෙනකොට ඉස්ලාම් වහබ්වාදී අන්තවාදී සංවිධාන 50ක් මේ රට ඇතුලේ වැඩ කරනවා. ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවක් හදලා ඉවරයි. නීතිය ඇතුලේ නීති හදලා ඉවරයි. පොලිසිය ඇතුලේ පොලිසිය වහබ්වාදී අන්තවාදයට රෙහි මුස්ලිම් සහෝදරයනි අපි ඔන්න ගල්ලෙන බින්දා බලන්නකො සහරාන් මරාගෙන මැරිලා මෙච්චර භීතියක් ඇඳවලා ඌ වෙනුවෙන් ඔක්කොම මුස්ලිම් මෙවුන්ට එකට හිට ගන්නවනේ කො අපි උන් කොස්සක් කරන් එලවන්න ඕන හාඳුරනේ මේ අරබුදය තේරුම් ගන්නවත් මුන්ට උවමනාවක් නෑ. ඒත් තරම් උද්දච්ච පඩත්තල ජාතියක් මේ ඉන්න දේශපාලකයෝ සිංහලෙක් සිංහල නායකයෙක් මේ රටේ රජ වෙන්න ඕනේ. පක්ෂ වැඩකුත් නෑ අපිට පාද වැඩකුත් නෑ. ඒ එන එක පොරොන්දු වෙන්න ඕන ස්ලාම්මන්තවාදය මුල්ලු පුටා දාන්න, එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයකට රට ගේන්න, එක විධානයකට මේ රට හසුරුවන්න, විනයවත් ජාතියක් බවට මේ ජාතිය හදනවයි කියලා පොරොන්දුව දෙන්න ඕන. අන්න එහෙම නායකයෙක් ආවොත් කොන්දේසි විරහිතව පක්ෂ බලන්න එපා මේ වතාවේ.
එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මේ සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවත් විශේෂිත කතිකාවතක් ගොඩනැගෙමින් පවතිනවා. සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ සහ විපක්ෂ පාර්ශව දෙකක් අපි දකිනවා එක්සත් ජාතික පක්ෂය තුලින්ම ගොඩනැගෙමින් පවතින ආකාරය. ඔහු සම්බන්ධව මේ වෙනකොට තියෙන වාතාවරණය කොහොමද? ඔහුගේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව ලොකු කතා බහක් ඇති වෙමින් යන කාල සීමාවේදී එයත් වැදගත් කියලා මා විශ්වාස කරනවා.
සජිත් ප්‍රේමදාස, කරුණ ජයසූරිය සහ රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් කියලා පක්ෂ අභ්‍යන්තරයෙන් සාකච්ඡා කළා. අවසන් නමක් අවසන් එකඟතාවක් ආවේ නැහැ. ඒ අතරතුර තමයි ගෙවුණු සතියේ මංගල සමරවීර මුදල් ඇමතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයන් සජිත් ප්‍රේමදාස මැතිතුමා විය යුතුයි කියලා සඳහන් කළේ. මේකත් එක්කම අපි දන්නවා මේ රවි කරුණානායක ඇමතිවරයා සහ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අතර යම් විරසකයක් තිබෙන බව ඔවුන් අතර හෝමාරු වන අදහස් වලින් අපි කාලයක් තිස්සේ දුටුවා. දැන් වීරකැටිය ප්‍රදේශයේ මේ බුද්ධ ප්‍රතිමාවකට විදුලි ආලෝකය ලබා දීමේ අවස්ථාවකට එක් වෙච්ච රවි කරුණානායක ඇමතිවරයා, විදුලි බල ඇමතිවරයා සඳහන් කරලා තිබුණා එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සුදුසු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් පක්ෂය සාකච්ඡා කරන දැන් ඉදිරිපත් වෙන්න දඟලන අයට ඒකට සුදුසුකම් නැහැ. විශේෂයෙන් මේ පාලම් බූත් ගැන කතා කරන නායකයන්ට පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුරේ ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් තියෙන ඒවා මෙහෙවන්න හැකි නායකයෙක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා වගේ අදහස් කිහිපයක් මේ රවි කරුණානායක මහත්මයා ඉදිරිපත් කළා. ඒත් එක්කම අපි දැක්කා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටපු ඇමතිවරයා සඳහන් කරලා තිබුණා සජිත් ප්‍රේමදාස මහත්මයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට යම් ආකාරයකින් කඩේ යන තත්වයක් පේන්න තියෙනවා. ඒ හින්දා මේ 3:51 ආණ්ඩු පෙරළියට සති දෙකකට කලිනුත් සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා මේ රටේ ඉන්න එක්සත් ජාතික පක්ෂ එක්සත් ජාතික පක්ෂිකයෝ එක්සත් ජාතික පක්ෂයෙන් පත්වෙච්චි ජනාධිපතිවරයාට හැමදාම ණයගැටී කියලා. ඊට පස්සේ 3:51 ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා කිව්වා ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා. මේ වගේ දේවල් හරහා ඔහුගෙන හැරපෑවේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරයාට යම් ආකාරයකින් කඩේ යන්න සූදානම් වෙනවා කියලා. දැන් පසුගිය ඉරිද කැබිනට් රැස්වීම පැවැතුණා, විශේෂ කැබිනට් රැස්වීම ජනාධිපතිතුමාගේ පෞද්ගලික සංචාරයට කලින්. මේකෙදී මේ පුරාවිද්‍යා ගැටලුවක් සම්බන්ධයෙන්, කූරගල අරණ්‍ය සේනාසනයේ විදුලිය සැපීමේ අර්බුදයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණා. මේ ගැන රවි කරුණානායක ඇමතිවරයා අදහස් දැක්වුවාට පස්සේ ජනාධිපතිතුමාත් එතනට කියලා තිබුණේ ඔබතුමාට පුළුවන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා පොඩි ඇඟට නොදැනෙන පොඩි උපහාසාත්මක විහිළුවකුත් කරයි කියලා වාර්තා වෙනවා. ඒකට හේතුවක් වෙලා තිබුණේ සජිත් රවි ආරවුල සම්බන්ධ කාරණය. ඒදී පසුගිය කැබිනට් රැස්වීම කිහිපයකටම සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ආවේ නැහැ කියලා රවි කරුණානායක මහත්මයා යම් නෝක්කඩුවකුත් කියලා තිබුණා. දැන් මේ වගේ අපි දකිනවා සජිත් රවි අර්බුදය මතකටම දිගින් දිගටම වර්ධනය වෙනවා වගේම මංගල සමරවීර ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි කියලා කිව්වට පස්සේ මංගල සමරවීර ඇමතිවරයාටත් යම් ආකාරයකින් පහර වදින තත්වයක් ඇවිල්ලා තියෙනවා වගේම මේ අදහස යටපත් වන ප්‍රකාශ දිගින් දිගටම නිකුත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එහිදී යලිත් රවි කරුණානායක මහත්මයලා සඳහන් කරන්නේ කරු ජයසූරිය මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා සුසහයෝගයෙන් ජනාධිපතිවරණයත් එක්ක ඉදිරියට පක්ෂය අරගෙන යාවි කියන අදහස.
පසුගිය පාස්කුවිරිදා සිදුවුණු ක්‍රියාදාමයට ආණ්ඩුවේ යම් වගකීමක් තියෙනවා, ආණ්ඩුව වගකීම පැහැර හැරියාය යන චෝදනාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙනහැල්ලා තිබුණා. මීට කලින් එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙනුණා මේ ගෙවිලගේ සතියේදී. සුවිශේෂතා කිහිපයක් අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්, එතකොට විපක්ෂය පැත්තෙන් සහ ආණ්ඩු පක්ෂය පැත්තෙන්. සුවිශේෂතා පිළිබඳව අපි කෙටියෙන් සඳහන් කිරීමක් කරමු මනෝජ් මීළඟට.
ඔව්, විශ්වාස භංග යෝජනාව පරාජයට පත් වුණා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු. අපි දැන් ඒකේ ප්‍රතිඵලය දන්නවා. විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 92ක් හම්බුණා, විපක්ෂව ඡන්ද 119යි ලැබුණේ. දෙමළ ජාතික සන්ධානය අවසන් මොහොතේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්වතු වෙලා මේ විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ ගැන යම් විවරණයක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ දෙවන ජාතික සන්ධානයේ හවස 4 වෙනකොටත් විශ්වාස භංගයේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන තිබුණේ නැහැ. 4:00 විතර පස්සේ එක්සත් ජාතික පක්ෂය කල්මුණේ වෙනම ප්‍රාදේශීය සභාවක් ලබා දෙනවා කියන පොරොන්දුවත් එක්ක දෙවන ජාතික සන්ධානය මේකට එකඟ කරගත්තා කියලා යම් චෝදනාවක් කළා. විශ්වාස භංගයට ඡන්දය ප්‍රකාශ කරන්න පැය භාගයකට කලින් රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙනුත් මංගල සමරවිරය ඇමතුමා මේකට අනුමැතිය අරන් දීලා තියෙනවා. ඒ හින්දා මේ කප්පම් නිසා තමයි විශ්වාස භංගයට දෙවන ජාතික සන්ධානය ඡන්දය දුන්නේ කියලා සඳහන් කළා. මේ ගැන ආණ්ඩුව පාර්ශවයෙන් නම් කිව්වේ එහෙම සූදානමක් නැහැ, අපිට එහෙම කප්පම් දෙන්න උවමනාවක් නැහැ, පුළුවන් නම් මේක ඔප්පු කරන්න කියලා එක්සත් ජාතික පක්ෂය පැත්තෙනුත් සඳහන් කළා. මේ අතරේ තමයි විශ්වාස භංගයට දෙවන ජාතික සන්ධානය විපක්ෂව ඡන්දය දෙන්න තීරණය කළේ. ඒත් එක්කම විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. ඔහු පාර්ලිමේන්තුවේ මේ විවාදයේදී කතා නොකිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ මතු කරලා තිබුණා. මේ වගේ අවස්ථාවක හරිනම් විපක්ෂ නායකවරේ කතා කරන්න ඕනේ. නමුත් පහුගිය කාල සීමාව ඇතුලේ මහින්ද රාජපක්ෂ මහත්මයා මාස 6ක විතර කාලයක් ඇතුලේ ආණ්ඩුවට විරුද්ධව නිවේදනයක්වත් නිකුත් කරලා නැහැ. ඒ වගේම කිසි උද්ඝෝෂණයක් පැවැත්වෙත් නැහැ. හින්ද ආණ්ඩු විරෝධයක් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට නැහැ කියලා යම් චෝදනාවකුත් එල්ල කළා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්. ඒකට හේතුව ඔවුන්නේ මේ විශ්වාස භංග යෝජනාව අරගෙන ආවේ යම් උත්සාහයක් තිබුණා ආණ්ඩුව පරාජය කරන්න වුමනාවක් වෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණට. නමුත් ඔව් කිව්වේ අවංකව විපක්ෂ කණ්ඩායම් මේකට සහයෝගය ලබා දුන්නේ නැහැ. ඒ හින්දා තමයි විශ්වාස භංග යෝජනාව තමන්ට සම්මත කරගන්න බැරි වුණේ කියලා.
සම්බන්ධන් මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයාත් නිවැරදිම ලෙස තීන්දුවක් ගත්තා නම් මේ විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතා හොඳින් තිබුණා. නමුත් විශේෂයෙන්ම අවස 4:00 රනිල් වික්‍රමසිංහ ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයාලාට කල්මුණේ වෙනම ප්‍රාදේශීය සභාවක් කරලා ලබා දෙන බව. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් ගෙවීමේ දේශපාලනයෙන් තමයි මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න ඔහු කටයුතු කරේ. ඒ වගේම පැය භාගයක තුළ මංගල සමරවීර ඒ සඳහා අවශ්‍ය වෙන කාඩර් එක අනුමත කරලා දුන්නා රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන්. ඒ නිසා මේ කප්පම් පිදීම හරහා තමයි 119 දක්වා ඉස්සරහට ගියේ. නැත්තම් ආණ්ඩුවට ඇත්තටම ඉතුරු වී තිබෙන 105යි.
ඒ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුරකුමාර දිසානායක අර සඳහන් කරපු ආකාරයට කල්මුණේ ප්‍රාදේශීය සභාව සම්බන්ධව ඒ නිල හිමිකම සම්බන්ධව වන ලිඛිත ලේඛනයක් තමන්ට ලැබුණයි කියලා TNA මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී MS සුමන්තිරන් මහතා මේ විශ්වාස භංග යෝජනාවලට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පිළිගනු ලැබුවා. මෙන්න මේ ආකාරයට
වරප්‍රසාද මොනාත් අපිට ලැබෙලා නැහැ. කල්මුණ උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනම කාර්යාලයක් වශයෙන් හරි ආකාරයට බලතල සහිතව ක්‍රියාත්මක කරන්න මුදල් බලතල දීලා ලියුමක් ඇරලා තිනවා. අද හැන්දෑව අපුවලු දුන්නා. අනිත් එක ආණ්ඩුව පරාජය පත් කරා නම් මින් ඉදිරියට මොනවද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට පිළිතුරක් නැතුව කොහොමද අලුත් ආණ්ඩුවක් පිටු වෙන්නේ කියලා එලිදරවුන් වෙන්නේ නැතුව අපි මේ තියෙන වාතාවරණය වෙනස් කරන්නට අපි කැමති නැහැ.
දැන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ස්වාමින් වහන්සේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ජනාධිපති සමාව ලැබුණනේ. උන්වහන්සේ සිරගත වීමට හේතුපාදක වෙලා තිබුණු කාරණාව තමයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව. දැන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් යටතේ බන්ධනාගාරගත වෙලා හිටිය පුද්ගලයෙකුට ජනාධිපති සභාව ලැබීම තුළින් නැවතත් ජනාධිපතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කරලා තියෙනවා වක්‍රාකාරව කියලා යම් කිසි වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාකිසෝති සරවණ මුත්තු මහතා විසින්. දැන් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීම සඳහා දින නියම කරලා තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තාවන්නේ. කොයි වගේ කාලයකදී මේක කැඳවයිද, මොනවද මේ මේ කාරණාව සම්බන්ධයෙන් ගොනුවන වටපිට කාරණා මේ වෙනකොට?
ඔව්, ඥානසාර හිමියන්ට සමාව දෙන්න ජනාධිපතිවරයාගත්තු තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම එල්ල වෙනවා කියලා තමයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරේ. සැප්තැම්බර් මාසේ 10 මේක සලකා බලන්න කියලා තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය ඒ අනුව පසුගිය සතියේ තීරණය කළේ. මේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගඬුවම් ලබලා දීලා ඉන්නකොට බුදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලොදර ඥානසාර හිමියන් උන්වහන්සේට සමාව දෙන්න ජනාධිපතිවරයා ගත්ත තීරණයෙන් එල්ල වෙලා, ඒ කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වයටයි බලපෑම එල්ල වෙලා තියෙන්නේ. විශේෂයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වෙච්චි මේ ස්වාමින් වහන්සේට අවුරුදු 19 බරපතල සිරදඬුවම් නියම වෙලා තිබුණා. එහෙත් ඒ පිළිබඳව සලකා බලන්නේ නැතුව කටයුතු කිරීමත් එක්ක අධිකරණයට අපහාස කරා වගේ බරපතල චෝදනාවක් ලැබූ පුද්ගලයෙකුට සමාව දීලා නිදහස් කරන්න කටයුතු කරපු නිසා ජනාධිපතිවරයා මේ ගත්ත තීරණයේ බලපෑම විශේෂයෙන් අධිකරණයට වන බලපෑම දක්වලා තමයි මේ මූලික අයිතිවාසිකම් පෙක්ෂම ගොනු කළේ. මේ නිසා ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කළේ. මේ නිසා මේ ගැන තීන්දුවක් ලබා දෙන්න කියලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මේ මූලික අයිතිවාසිකම් පෙක්ෂම ගොනු කළේ. ඒ තමයි සැප්තැම්බර් මාස 10 වෙනිදා සලකා බලන්න අධිකරණයේ තීරණය කරලා තියෙන විශේෂයෙන් නිදහස ලැබුණට පස්සේ ඥානසාර ස්වාමින් වහන්සේ කරගෙන යන වැඩපිළිවෙල, ඒ කියන්නේ උන්වහන්සේ නැවතත් රැස්වීම පවත්වමින් ජනතාව ඒකරාශී කරමින් උන්වහන්සේගේ මතවාදය සමාජගත කරන්න උත්සාහ කරනවා. එවැනි තත්ත්වයක් ඇතුළේ තමයි මේ ප්‍රතිවිරෝධය ආයිමත් මූලික අයිතිවාසිකම් පෙක්ෂමක් විදිහට ගොනු වෙලා තියෙන්නේ.
හොඳයි මනෝජ, අපි එමනම් සූතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේදී ශ්‍රී ලංකාවේ අලුත් අතුවිත්ති සිදුවුණු දෑ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව. අපි එමනම් නැවතත් ලබන සතියේ සඳුදා සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුමින් හමුවෙමු. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sps.com.au/sinhalese web අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ භාගත කරගන්න.
Enjoy more stories in your language by visiting sps.com.au.